තව මේ ප්‍රශ්නයක් ඇලීම හා ගැටීම යන වචනයට අනුව සිතිවිලි ගැටෙන අවස්ථාවකදී ත්‍රිලක්ෂණයට අනුව ගැටීමේ නිදහස් වන්නේ කොහොමද කියලා මේ අහන්නේ. මේකෙදි තෝරා ගන්න ඕන දෙයක් තියෙනවා. මේ ගැටීම කියන වචනේ අරගෙන දකින්න ඕනේ මේ ඇලෙනවා ගැටෙනවා කියන මේ කාරණා දෙක යම් තැනක මතුවෙලා ඔප් නැංගිලා තියෙන වෙලාවට නම් කවදාවත් විදර්ශනා කරන්න බෑ. මොකද හේතුව විදර්ශනාව නැගෙන්න නම් සමතේටපත් වුණ හිතක් තියෙන්න ඕනේ, අකුසල හිතක් නොවෙන්න ඕනේ. අකුසල හිතකින් යුක්තව කොච්චර විදර්ශනා කරත් වැඩින්නේ නැහැ. හිත වලන්න විදිහක් නැහැ. අකුසල හිත කහට බැලිච්ච රෙද්දට සායම් අල්ලන්නේ නැතුව වාගේ කියලායි උපමා කරන්නේ. එහෙනම් ඇලෙන්න ගැටෙන්න ඉස්සෙල්ලා ඉවසිල්ලෙන් යුක්තව හොඳ සාන්තව බණ අහලා ඒ අවස්ථාවේදී තේරුම් ගත්ත ධර්මයේ කඩාගන්නේ නැතුව ඇලීමේ ගැටීමේ සිද්ධියට එන්න ඉස්සෙල්ලා මනස සිහියෙන් ඉඳ පුරුදු වෙන්න ඕනේ. ඇලෙනවයි ගැටෙනවයි කියන එක සිද්ධ වෙන්නේ අරමුණක් ඇස කන දිවනාසයේ ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රියන්ට ගැළපෙන අරමුණක් එනකොට ඒ අරමුණ මුල් කරගෙන හිත වෙලා හටගත්තාම තමන් අයෝනිසෝ මනසිකාරීන් එහෙවත් නුනුවණින් මෙනෙහි කරන්න එහෙම පටන් ගත්තොත් ලාභ කීර්ති ප්‍රශංසාදියක් මුල් කරගෙන හෝ ධර්මානුකූල නොවන විදිහට මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒකෙදී හටගන්නව ඇලීමක් ගැටීමක් මුලාවා. ඉතින් මනස සිහියෙන් සතර සතිපට්ඨානයේ ප්‍රගුණ කරගන්න කෙනෙකුට අන්න ඒ විලාවිදී ඇලීම ගැටීම මුලාව කියන මේවට හේතු වෙන හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් එනකොට ਉਹ තමා පිළිබඳ මනස සිහියකින් ඉන්න ඕනේ. තමා පිළිබඳ මනස සිහියකින් ඉන්නේ මම මේ කියන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද, හිතන්නේ මොකද්ද කියලා. ඒ කියන කරන හිතන වෙලාවට මනස සිහියෙන් ඒ ගැන කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. අන්න එහෙම කල්පනා කරනකොට තමන්ට නිතරම තේරෙන්න පටන් ගන්නවා. ඒ කර්මයේ කර්මපතයක් වෙන්න ඉස්සෙල්ලා, දෝෂේ වෙන්න ඉස්සෙල්ලා විමර්ශනයක් තිබුණා නම් අපිට මේක හොයන්න ඕනේ. මගේ මේ සිතිවිල්ල ක්‍රියාව කතාව වැරදිද හරිද කියලා මේ විමර්ශනය කරන මානසිකත්වයක් තිබුණා නම් ඒක විදර්ශනාවට යොමු වෙච්ච හිතක ස්වභාවයේ ඒ හිතෙන් ඉන්න තාකල් ඇලීමට ගැටීමට මුලාවටපත් වෙලා නැහැ. හැබැයි ඒ හිතේ අවස්ථාව නැති පැහැරහැරියොත් අර ඇලීමට ගැටීමට මුලාවටපත් වෙනවා. කෝකට හරි ගැළපෙන එකට මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියක් දැකලා එහෙම වුණොත් අන්නේ මුල් කරගෙන ඇලීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අනිෂ්ට අප්‍රිය අරමුණක් ඒ වගේ ආවොත් ඒ මුල් කරගෙන ගැටීමක් හටගන්න පුළුවන්. ඒ ඇති වෙන වින්දනේ අනිෂ්ට අප්‍රිය වෙන්නත් පුළුවන්, ඉෂ්ට ප්‍රිය වෙන්නත් පුළුවන්. ඒ මුල් කරගෙන ඒක ඇලෙන්න හෝ ගැටෙන්න අදහස් යලි යලි හිත වීදි හටගත්තා නම් අන්න ඒතකොට තමයි අර දූෂිතාවයට පත් වෙන්නේ. එහෙම දූෂිතාවයට පත් වෙන්න ඉස්සෙල්ලා දැනුවත් වෙන්න ඕනේ ඒ සිතිවිල්ල විමර්ශනය කරලා බලන්න. මේකට කියනවා ඉන්ද්‍රිය භාවනාව. මේ සතර සතිපට්ඨානීට ඇති වැදගත්ම දෙයක්. ඇහෙන් රූපයක් දකිනකොට බලනකොට ඒක ප්‍රියමනාප එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප්‍රිය අමනාප රූපයක් වෙන්නත් පුළුවන්. දැන් මේ අහන්නේ මේ ගැටීමක් වුණොත් කොහොමද මේක විදර්ශනා කරන්න කියන එක. ඔය දෙකම ඉතින් තේරුම් ගන්න ඕනේ. ඇලීමක් හෝ ගැටීමක් එන ලකුණු වෙනවා නම් ඉස්සෙල්ලා එන්නේ ප්‍රියමනාප හෝ අප්‍රියමනාප වශයෙන් වින්දනයක් ඇවිදilla. ඒකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් සුඛ වේදනාවක් එනවා. ඒ සුඛ වේදනාව කෙරෙහි අයෝනිසෝ මනසිකාරයෙන් හේවත් යථාර්ථවත් මෙනෙහි කරන්නේ නැතුව අවිද්‍යා සහගතව මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඇලීමට ගැටීමට මුලාවට හේතු වෙන්නා වූ සිත් පහළ වෙනවා. ආපු අරමුණ අනිෂ්ට අප්‍රිය එකක් නම් ඒ අප්‍රිය අනිෂ්ට අරමුණ ආපුහම දුක සිදීම වේදනාව එනවා. එහෙම නැත්නම් මානසික වශයෙන් හෝ තැවෙනවා. අප්‍රිය දෙයක් ආවා, අප්‍රිය දෙයක් අරමුණු වුණා. හැබැයි ඒ වෙලාවේදී අප්‍රිය දෙන්නේ විපාකයක් වශයෙන්. ඒකට කියන්නේ විපාක හිත. ඒ විපාක හිත මුල් කරගෙන විපාකෝ කම්ම සම්භවෝ කියලා කර්මයක් රැස් කරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ලැබිච්ච විපාක හිතට අනුකූලව අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යාවට වහල් වෙලා ඊට අනුව ඒ පිළිබඳ ගන්න තීරණයකට බහිනවා. ගැටෙන හිතිලා කාවල් බයින්ද හිතෙනවා, ගහන්න හිතෙනවා, හිංගි හිංසා කරන්න හිතෙනවා, පලිගන්න හිතෙනවා. මෙම විවිධ ආකාරයෙන් එහෙම අදහස් එනවා. හැබැයි මනස සීයෙන් ඉන්න ඕනේ අන්න එහෙම අදහස් එන්න ඉස්සෙල්ලා වළක්වා ගන්න. ඒ වළක්වා ගන්න හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකයි බලා ගන්න ක්‍රමවේදේ. ගැටෙන හිතක් ගැටීමට ඉස්සෙල්ලා ආවි දූෂ්‍ය හිතක්. නැත්නම් දූෂ්‍ය කියන්නේ දූෂ්‍ය හිතක් නෙමෙයි, එතන ඉස්සෙල්ලා වෙන්නේ තමන්ට අනිෂ්ට අප්‍රිය වේදනාවක් ගෙන දෙන හිත ස්වභාවයක්. එක විපාක හිත. ඒ විපාක හිතක් එනකොට දකින්න ඕනේ විපාක හිත මුල් කරගෙන අපි යම්කිසි ගැටීමක් හටගන්න කටයුතු කළොත් ඒකාන්තයෙන් ඒක අපිට මහා භයානක විදිහේ අපරාධයක් සිද්ධ කරලා වෙනවා. තමන් තමන්ටම මහා අපරාධයක් කරගත්තා වෙනවා. මුලින් ධර්ම ශ්‍රවණය කිරීම වලදී අහලා හොඳට තේරුම් ගත්තාම එබඳු මුල් කරගෙන එබඳු වේදනා සහගත අරමුණක් අනිෂ්ට අරමුණක් මුල් කරගෙන අවිද්‍යාවෙන් නිගමනය කර බැහැලා ගහනවා, මරනවා, කපනවා, කොටනවා කියන අදහසක් හරි බයිනවා, හිංගි හිංසා කරනවා, පලිගන්නවා කියන අදහසක් හරි මෙහෙම දෙයක් එනවනම් ඒකට මුලා වෙලා ඒකට වහල් වෙලා කටයුතු කළොත් මොනම සතර සතිපට්ඨානයකවත් නැහැ. එහු සතිපට්ඨාන භාවනාව වහලකවත් නැහැ. එහෙමනම් සතිපට්ඨානේ තියෙන්න ඕනේ ඔන්න ඔය අවස්ථාවට එන්න ඉස්සෙල්ලා අතරමැද අවස්ථාවක් තියෙනවා. මොකද්ද? ඇති වෙන වේදනාව ඔබ තෝරාගන්න ක්‍රමයක් තියෙනවා. ඇහෙන් දකිනවා, ඇහෙන් බලනවා කාරණා දෙකක්. කනට ඇහෙනවා, කනින් අහනවා කාරණා දෙකක්. නාසයේ ආග්‍රහණය කරනකොට ගඳ සුවඳ දැනෙනවා. ගඳ සුවඳ ඉබලා ආග්‍රහණය කරනවා කියන්නේ එකක්, දැනෙනවා කියන්නේ එකක්. දිවට රස දැනෙනවා, රස විඳිනවා කියන්නේ එකක්, රස දැනෙනවා කියන්නේ එකක්. කයට විවිධ ස්පර්ශ දැනෙනවා, ස්පර්ශ වින්දනය කරනවා කියන්නේ එකක්, නැත්නම් ස්පර්ශ ලබනවා කියන්නේ එකක්, ස්පර්ශ වෙනවා කියන්නේ එකක්. හිතේ ස්වභාවයක් තියෙනවා, નિરાයාසයෙන් ගලා එනවා සිතවිලි, ඒක ඕනකමින් හිතනවා තව එකක්. මෙන්න මේකෙදි යම්කිසි ඇහෙනවා, පේනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා ආදී වශයෙන් ගන්න ඒවා විපාක හිත. ඒ විපාක හිත නැති කරන්න රහතන් වහන්සේලාත් බෑ. රහතන් වහන්සේලාත් පේනවා, ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. සමහර වෙලාවට සැප වශයෙන් දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට දුක් වශයෙන් දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට මධ්‍යස වශයෙන් දැනෙන්න පුළුවන්. ඒ දැනෙන හරිය ඔය තාත්තේ ඉක්මෝලා ගියෝ ඊට වඩා විනාශ දෙයක් වෙනවා. පේන තත්ත්වේ ඉක්මවලා බලන්න යනවා නම් බොහොම පරිසාව වෙන්න ඕනේ. පේනින එක විපාකයේ බලන එක කර්මය. අන්නේ බලන එකේදී මොන අදහසින්ද බලන්නේ කියලා මනස සියෙන් තමන් ඉන්න ඕනේ. පේන දේ ඉෂ්ට ප්‍රිය දෙයක් හැටියට ආවොත් සුඛ වේදනාවක් දැනුනොත් සුඛයේ විඳින බලාපොරොත්තුෙන් බලන් හිතෙනවා. එහෙම වුණොත් අවිද්‍යාව නිගමනයක් ඇවිදilla තෘෂ්ණා සහගත හිතක් එනවා. අනිත්‍ය අරමුණක් නම් ආවේ ඒකත් දැනෙනවා. ප්‍රිය කරන්නේ නැහැ. දුක ඇති කරවනවා. අනිත්‍ය අප්‍රිය අරමුණක් ස්පර්ශ වුණාම ඒකෙන් දුක් වේදනාවක් හට ගන්නවා. අන්නේ දුක් වේදනාව මුල් කරගෙන ඔවුට නම් අහන්න හෝ බලන්න හෝ ආදී ක්‍රියාවලියක් කරන්න පුළුවන්. ඒකට ප්‍රතිචාර වශයෙන් අන්නේ ප්‍රතිචාර වශයෙන් දක්වනකොට අවිද්‍යාව දෙන සිංහා ගත්තොත් එහෙම. ඒ අනිත්‍ය අරමුණට විරුද්ධව නැගී සිටලා ගැටෙන පැත්තට හේතු වෙන සිත් නැගින පටන් ගන්නවා. ඊට අනුකූලව කතාව සහ ක්‍රියාව නැගින පටන් ගන්නවා. රෞද්‍රවඩපත් වෙනවා. ඒකෙන් සිද්ධ වෙනවා මහා පාප කර්මයක්. ගැටීමේ පාප කර්මේ ද්වේෂ හිත මහා භයානකම හිතක්. රාග හිතරත් වැඩිය භයානකයි ද්වේෂ හිත. ඒ මොකක් නිසාද? ගිනි අපායට යන්නේ ද්වේෂ හිතෙන්. තිරිසං වෙලා උපදින්න පුළුවන් රාග හිතෙන්. මොකද හේතුව? ද්වේෂය තමයි අනුන්ට ගිනි දෙන්නේ. රාගය දෙන්නේ මුලාව. මුලා සහගත ආස්වාද. තිරිසනුන්ගේ ස්වභාවය. ඉතා බොහෝ කොට රාගයේ තිරිසං වෙනවා. ද්වේෂයේ කාන්තෙන් ඉරේට ගිනියන්න පුළුවන්. ඉරේට කිව්වේ ගිනි අපායන්ට ගිනියන්න පුළුවන්. ගින්නේ දැවෙන පිච්චෙන ජාතිය වෙන්න පුළුවන්, තැම්බෙන්න පුළුවන්. ඒ ජාතිය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ தත්ත්වයේ භයානක බව හොඳින් තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙම දැනගත්තට පස්සේ ඉතෙල්ලා දැනගන්න ඕනේ මෙන්න මේ විදිහේ ඒකේ තියෙන ආදීනව. ද්වේෂය නිසා ඇතිවෙන්නා වූ தත්ත්වය මේකනේ. එහෙම දකින්න ඕනේ. දැන් මේ ආදීනව දකිනකොට දැකගත යුතු වැදගත් දෙයක් තියෙනවා. හැබැයි මේ කාරණේ පොත්වල නැහැ. ආදීනව දකින්න එක තියෙනවා. ඒකේ තියෙන දුක් කරදර ඔක්කොම දකින්න පැත්තක් තියෙනවා. ඒකෙන් එන දුක කරදරයක් ඇත්නම් ඒක ආදීනව සහිතයි. මේ ආදීනව කියන වචනේ තවත් යමක් හොයලා ගන්න තියෙනවා. ආදීයේ නැගුණා වූ නවයක් වෙන්න නවතන ආදීනව කියන වචනේ. හැබැයි මේක නිරුක්තිය ගැන කතා කරලා හෝ නැත්නම් ප්‍රඥා කරන්නේ නැතුව මේ අදහස විතරක් කරන් බලන්න. මොකද්ද මේ අදහස කිව්වේ? අර දුක් වේදනා ගෙන දෙන විපාක හිතක් පහළ වුණාම ඒ පහළ වුණ දෙයට අනුකූලව තීරණයක් ගන්න පුළුවන් අවිද්‍යාව මුල් කරගෙන. ගැටීමට හේතු වෙන සිතක් පහළ කරගෙන ඒ අනිෂ්ඨ අප්‍රිය අරමුණට අනුකූලව ඒක ලැබුණේ කොහොමද? පුද්ගලයෙක් නම් පුද්ගලයා කෙරෙහි වෛර බැඳ ගන්න පුළුවන්. ඒ තරහවෙන් පරිගන්න පුළුවන්. හිංගි හිංසා කරන්න පුළුවන්. ද්වේෂ සහගතව කියන්න කරන්න පුළුවන්. අන්න එහෙම දෙයක් කරනකොට හට ගන්න ආකාරය බලන්න ඕනේ. මුලින්ම හට ගන්න හරියක් තියෙනවා මේ පාපයක් කරනකොට. ඒකේ වරද දැක්කේ නැත්නම් ඒ ගැටෙන එක වරදක් නෙමෙයි, ඒක තමයි නියම ක්‍රමය කියලා හිතුවා නම් දෘෂ්ටිගත වෙලා ඊට පස්සේ අවිද්‍යාව නැගෙනවා ඒකලා. ඒතර යම්කිසි ගහන්න බයින්න හිංගිහිංසා කරන්න පලිගන්න ආදියක් හිතුවා නම් ඒ වෙලාව වෙනට ඔහු නැගෙනවා අවිද්‍යාව මුල් කරගෙන හිතන කියන කරන කටයුත්තක්. ඒකට කියනවා සංඛාර. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක ඉතින් තේනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සිතිවිලිත් එක දූෂේ විඥානයක් පහළ වෙනවා. අවිද්‍යා සංඛාර විඥාන. ඒ දූෂේ මානසිකත්වයට උදව් දෙන උපකාර දෙන ඒකට හේතු වෙන්නා වූ නාම රූප කියලා කොටසක් තියෙනවා. ඒ දූෂේ දෙයට මම මෙසේ කටයුතු කරන්න ඕනේ කියලා ඒ හිතත් එක්කලා පහළ වෙන විවිධ දේවල්. සමහර අය පිහියක් පාවිච්චි කරනවා, පිස්තෝලයක් පාවිච්චි කරනවා, කඩු පාවිච්චි කරනවා. අර වගේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න නම් ඒ අවස්ථාවල මුහුණ දෙන්න. මෙන්න මෙහෙම විවිධ දේවල් වල මතකයට එනවා. විඥානේ නාම රූප බැහැ ගන්නවා කිව්වේ ඒකයි. තරහ හිත පහළනො තමයි මතක් වෙන්නේ කළුව තිබ්බ දෙන. පිස්තෝලේ තිබ්බ දෙන ගහන්න ආවොත් ගහන්න පොල්ලක් අරන් තිබ්බ දෙන. ඊට පස්සේ අදහස් එනවා. ගිහිල්ලා අරගන්න ඕනේ, ඌට ගහන්න ඕනේ, තලන්න ඕනේ, මරන්න ඕනේ. මොනවා හරියක් එනවා. වෙන තිබ්බ එකක් නැහැ නම් තමන්ගේ අතපය හරි ක්‍රියාත්මක කරන්න හිතෙනවා. ගහන්න අත උස්සන්න හිතෙනවා. ඒත් නාම රූප වැහැගත්තයි විඥානි. අවිද්‍යා සංකාර විඥාන නාම රූප දැන් ඇස කන දිවනාසී ශරීරය මන කියන ආයතන හය ඒවට ගෝචර වෙනවා. කල ආයතනත් ඒවට සම්බන්ධ වෙලා අවනත වෙලා ඒ සඳහා ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඕවා තමයි ඔක්කොම ක්‍රියාපෝදි. ඔය චිත්තක්ෂණයක තිබෙන පරිත්‍යාසමුපාදයේ නෙමෙයි ඔය කියන්නේ. ස්කන්ධ වශයෙන් පහළ වෙන, ස්කන්ධ වශයෙන් සම්බන්ධ වෙන උපනිෂ පටිච්චසමුප්පාදයේ කියලා එකක් තියෙනවා. එකින් එක උපනිෂ්‍රේ වෙනවා. යම්කිසි කාල සීමා තුළ හිතපුවා, කියපුවා, කරපුවා මේ වගේ දේවල් ගන්න අදහස් පොඩි පොඩි එන්නේ. අවිද්‍යාවෙන් හටගන්න පොඩි පොඩි චිත්ත වීති වලින් හටගත්තේ යම් පොඩි විශාල පොඩියක් උපනිශ්‍රේ වෙලා හටගත්තාම මේ වැතිවිච්ච ඔක්කොම අවිද්‍යා කැරිටි එකතු වෙලා අවිද්‍යා පොදියක් හටගන්නවා. හිතන කියන කරන જાතිය මාත්‍ර මාත ගොඩාක් එකතු වෙලා සිතිවිල්ල ක්‍රියාව කතාව කියන පොදියක් හටගන්නවා, සංකාර පොදියක්. අර චිත්තක්ෂණය ගානදී විඥාන මාත්‍ර එකතු වෙලා චිත්ත වීතිවල විඥාන මාත්‍ර එකතු වෙලා කැටි වෙලා කෝටි ප්‍රකෝටි ගණන් තිත්ත මාත්‍රවල යන විඥාන මාත්‍රයක තියලා විඥාන ස්කන්ධයක් හට ගන්නවා. ඒක තමයි මේ ස්කන්ධ වශයෙන් ගත්ත පරිත්‍යාසමුපාදී කිව්වේ. උපනිශ්‍රේ වෙලා ඉන්නේ. මෙන්න මේ ක්‍රමයේ තරහිතක් මුල් කරගෙන ඒකට ප්‍රතිචාර දක්වන්න අදහසක් එනකොට හිතවිලි ක්‍රියා කතා කියන මේ වයි. ඔන්න ඔය ක්‍රමයට හැදිලා එනවා අර සලායතන නිසා. ඒවැයින් යම් ස්පර්ශයක් ලැබනවද? මනස ඒ ස්පර්ශය ලබනවා. මොන ස්පර්ශයද ලබන්නේ? ද්වේෂ සහගත ස්පර්ශය. ඒකට ඔහු වින්දනයකුත් ලබනවා. ද්වේෂ සහගතයි. ඒ ද්වේෂ සහගත වින්දනය නිසා මොකද වෙන්නේ? පස්සපත්‍යා වේදනා කියලා ද්වේෂ සහගත ස්පර්ශයෙන් ද්වේෂ සහගත වේදනාව දැනෙනවා. දුක් වේදනා විතරක් නෙමෙයි පලිගන්න හිත වේගවත්. ගහන්න ඕනේ, බයින්න ඕනේ ආදි වශයෙන් පෙළඹිලා යන හිතකුත් එනවා. ඒකට අපි තණ්හා කියන වචනේ භාවිතා කරලා නැතුව කියනවා වේදනා කියලා පටිග කියලා. උපාදාන කියන නැතුව අදිමොක්ක කියලා කියනවා. ඒක මුදුන්පත් වුණා. මෙන්න මෙතෙන්ට එනකොට කාරණා නවයක් හැදිලා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පහයි. ස්පර්ශ වේදනා තණ්හා නේ වේදනා පටිඝ අදිමොක්ඛ කියනකොට 9යි. 5 4යි 9යි. ඔන්නේ ආදී හටගත 9ක් තියෙනවා. ඔන්නෝක දකින්න ඕනේ. හරි භයානක දිනකට ඉන්නේ උදෙන්ට ආවෝ. හැබැයි මේක පොතේ ඔහොම කියලා නැහැ. එතන මම හදපු බණක් කියන්න පුළුවන්. එහෙම එකක් නේ පොඩ්ඩක් හිතලා බලන්න විතරයි මේ කියන්නේ. පටිච්ච සමුප්පන්නා නුව පටිච්ච සමුපාදයට අනුව ප්‍රවෘත්ති පටිච්ච සමුපාදයට අනුව ඔන්න ඔය ආකාර කාරණා 9ක සම්පින්නණයක් එකතු වුණාම ආදී හටගත කර්මය හැදිලා දැන් මොකද වෙන්නේ? කර්ම භවට පත් වෙලා බීජ පිහිටනවා. ද්වේෂ සහගතයි. බාපත්‍යා ජාති කියලා ඒකෙන් හට ගන්නවා මෙලෝදිම දුෂ්ට ජාතිකේ. ප්‍රවෘත්ති පරිච්ඡමෝපාදීන් මෙලෝ ජාති හටගත්ත හැටි. දැන් ඕක හටගත්තොත් මොකද වෙන්නේ? ඒ මානසිකත්වයේ මෝරන්න මෝරන්න ඒ බඳු අදහත්මයි ගලාගෙන එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මරණාසන්න මොහොතක එහෙම අවසානයේ ওই જાතිය හිතක් ආවොත් අර කර්ම භවයේ පිහිටපු ද්වේෂ සහගත කර්ම බීජ ඇදිලා එනවා. අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව. උප්පත්ති භවයකට සම්බන්ධ වෙනවා. අපි ඒකට කියනවා පුනර්භවය කියලා. මරණාසන්න මොහතක කර්ම භවයෙන් දැඩි වෙලා තිබිච්ච උපාදාන කරපුවෙක ඇදිලා ඇවිදින්න නැත්නම් අර කියන බලවත් එක ඇදිලා ඇවිදilla. ද්වේෂ සහගත බවට පත් කරලා පුනර්භවය හදනවා, නැවත භවය හදනවා. ඒ මොහොතේ අති උප්පත්ති භවන් උප්පත්ති භවයට ආවා. බාපත්‍යා ජාති කියලා මොකෙක්ද හටගන්නේ? අර ක්‍රියාකාරීත්වය මොන ජාතියේද ද්වේෂ සහගතව තිබුණේ? ඊට අනුකූලව තමයි හටගන්නේ. ගහගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න, වනසාගන්න ওই જાතිය මානසිකත්වයක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ඔහුට හිමි නිරයක් තියෙනවා. ඒ ගතියට අනුව. ඒ ගතියට අනුව එතෙන්ටයි ආකර්ෂණේ. ඒකේ ඉන්නේ ඒ જાතිය අයම තමයි. අමුතේ යමපල්ලොත් ඕනේ නැහැ. උඹ තමයි යමපල්ලො වෙන්නේ උතන. ද්වේෂ සහගත වුණාම වටපිට බලනවා කෝකද මට තරහකාරයා. අහුනොත් පෙති ගහනවා. කර්ම ශක්තියෙම ආවිලත් මැවිලා අපාගත සත්වයා යකාවාගේ ඉපදිලා තවත් එහෙම එකේ කේකේ ඉපදිනවා. ඒ જાතියකේ දෙන්නට දෙන්න පෙවුනහම මොකද කරන්නේ? තෝ ඉන්නේ වට විරුද්ධවද? තෝත් ඉන්නේ වට විරුද්ධවද? අදහත් දෙක ඇදිලා ගහ ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, කෑලි හැලිනවා. නමුත් කවදාවත් කර්ම ශක්තිය වෙනකම් මැරෙන්නේ නැහැ. කර්මජ ශාරීරිය ආයි තිබුණා වාගේමයි. ආයි කපා ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා. ක්‍රියාවලිය පේනවා, වේදනා විඳිනවා. කර්මයේ ගෙවෙන්නේ කවද? කොච්චර කෝටි අවුරුදු ගානක් ගිහිල්ලාද? එතකම්ම ওই ක්‍රියාවලිය ඉවර වෙන්නේ නැහැ. අනන්ත දුක් විඳිනවා. කිසි වෙනසක් නැහැ. මාස්ලිය කයර කැපුවා කිටුවා වාගේ තමයි දැනෙන්නේ. මින් අපාය වල හැටි. දැන් මෙන්න මේ ක්‍රමීල දකින්න ඕනේ. ද්වේෂය හරි බලවත්. අපි හිතුව හැටියට නෙමෙයි. ඊට හරි බලවත් වෙනවා. බැරි වෙලා හරි එහෙම එක ගිහිල්ලා ඉපදුනොත් තත්පර පහකදී සිද්ධ කරවූ පාප කර්මයේ කොච්චරද? අවුරුදු කෝටි පහක් ගෙවලවත් ඒ පාප කර්මයේ ශක්තිය විර කරන්න බෑ. කෙනෙකුට පිහියෙන් අයින්ද තත්පරයක් යයි. ඒ තත්පරයට ගොඩනගාගත පාප ශක්තිය, පාප කර්ම ශක්තිය අවුරුදු කෝටි ගණනක් ගෙවලත් ඉවර කරන්න බෑ. භයානක බව දකින්න ඕනේ ආ විදිහට. යම් කෙනෙකුට මේ භයානක බව තේරුණා නම් මොකද වෙන්නේ? ඔහු දකිනවා මෙන්න මෙබඳු දුකක් දෙන ආදී නවයේ මේකනේ. ඔය ආදීනවේ දැක්කනම් ආදීනව දැකලා පහ කරලා දමනවා. මොකද්ද පහ කරන්නේ? ආපු වේදනාවට අනුකූලව හිතන කියන කරන කර්මය නැගින් ඉස්සෙල්ලා අවිද්‍යාව අවිද්‍යාව හැටියට දකිනවා. ඔන්න අවිද්‍යාවේ අදහසක් එන්නේ ඉන්නේ වට. ඒකයි මේ තරහා ඉදිරියමල බයින්ද හිතුනේ. ගහන්න හිතුනේ. ගහන්න ඉස්සෙල්ලා බනින්න ඉස්සෙල්ලා ඔය අදහස ආවොත් සතිපට්ඨානින් යුත් වෙලා වහගන්න පුළුවන් නවත්තන්න පුළුවන්. ඊට පස්සේ සතුටු වෙන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය මම දැක්කලා. ඉවසිල්ලෙන් යුතුව ඒ මාර්ගයේ මොහොතේ සිහි කළා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් විඳින්න තිබිච්ච මහා පාපය සිද්ධ වෙන්න තිබිච්ච මට ඒ සුළු මොහොතේ ඉවසීමෙන් ඒකෙන් මිදුණානි. එහෙනම් මේ කුණු කයත් අරගෙන මේක ජයාරම් මේක පවත්තන්න දඟලනට ඩිය මරනවා නම් මරපු ආවේ. ගහනවා නම් ගහපු ආවේ. හිඟි කරනවා නම් හිඟි කරපු ආවේ. මම ඒ වට විරුද්ධව ගහන්නෙත් නෑ, බයින්නෙත් නෑ, හිඟි කරන්නෙත් නෑ. මෙන්න මේ ආකාරයෙන් ඉවසිල්ලෙන් නිත්තෝ ධර්මානුකූලව දැකලා ඔය මග වඩනවා නම් මෙන්න මේකද කියනවා සතිපට්ඨානිය වඩමින් යථාර්ථය දැකලා එන දුක් වේදනා නැන දුක් කරදර එනකොට තරහා එන කාරණයක් එනකොට ඒක හික්මවා ගන්න හැකියාව ලැබෙනවා. ඕකේ අමාරුම කාරණේ තියෙන්නේ වතාවයි දෙකයි. ඊට පස්සේ බුදුම සැනසිල්ලෙන් ඉවසීමේ හැකියාවල් ලැබෙනවා. ඊට පස්සේ කොච්චර වතුරු යනකම් බැන්නත් කිසිම ගාණක් නැහැ. ඉවසීමේ හැකියාව ලැබුණාට පස්සේ ඊට පස්සේ තමන්ට මතක් වෙනවා ඉසර මේ ඉවසීමේ හැකියාවක් නැති කාලේ මට අත තියන්න ආවනම් පතුරු ගහනවා මරලා දාලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා මෙහෙම මානසිකත්වයක් තිබුණා මට. දැන් මාව මරලා දැම්මා කිව්වත් එන්නේ නැහැ හැකියමත් දේශය. මෙන්න ආර්ය මාර්ගයේ පූර්ණ වුණා නම් ඔන්නේ දේශයේ බිඳුවර වහිනවා අනාගාමී වෙච්ච දාට. හැබැයි අනාගාමී කියලා කියෝ කියෝ ඉන්න එකක් නෙමෙයි මේ. ගැටෙන මානසිකත්වයේ දුර වෙලා යනවා. අපි කතාවක් තියෙන කම්මලේ බලලාට හෙන ගැහුවත් ගානක් නෑ කියලා. මොකද යකඩ සල්නවා සල්නවා ඇහෙනවා ටාන් ටාන් ගාලා කොච්චර හරි. ඕකනේ පුරුදු වෙච්ච හින්දා ඌට ගානක් නෑ. ඒ වගේ නින්දා අපහාස වලින් හරදර කරනවා. තෙමිච්ච වල්ලට හිතල නෑ කියලා කතාවක් තියෙනවා. ඌට කොච්චරත් එමු නෑ කි. ගානක් නෑ. අන්න ඒ වගේ හැකියාවල් ලැබෙනවා. කරන නින්දාපාස ගැටීමක් නැතුව ඉවසන්න. කරන හිංගි හිංසා ගැටීමක් නැතුව ඉවසන්න හැකියාවල් ලැබෙනවා. අන්නේ අවස්ථාවේ විශාල සතුටක් එනවා. ආවර්ජනාවක් නැගිනවා මේ මොහොතේම. පෙර ද්වේෂයක් නැගුණාම ඒකට හේතුවක් මතුණාම මම මෙහෙමයි ක්‍රියාත්මක වුණේ. ඊළඟට මට මන් දැවුනේ මෙහෙමයි. ගිනි ගත්තා වාගේ. නමුත් එහෙම එකක් දැන් ඉන්නේ නැහැනේ වට. අරමුණ එනවා, හිංගි හිංසා එනවා. හැබැයි දැවිල්ලක් නැහැ ඇතුලේ. එන්න එකක් නැහැනේ ඇතුලේ. තමන් තමා තුළ තියනවද නැද්ද කියලා ඔහොම දැනගන්න ඕනේ. ඇතුලෙන් ද්වේෂ මාත්‍රයක්වත් පිටවෙන්නේ නැත්නම් ඒකේ නම කියන්න ඕනේ නැහැ අනාගාමී කියලා. තමුන් දන්නවා අධ්‍යක්ීම මාතුල ද්වේෂේ නැහැ. ද්වේෂේ යම් තැනක නැද්ද? බිඳුවටම. එහෙනම් කවදාවත් කවුරු කිව්වත් නැතත් අනාගාමී බුද්ධලයාගේ ලක්ෂණේ ඕකයි. ධර්මයේ තුලින් උදින් තාවනා. ඒකේ නම අවශ්‍ය නැහැ. සාහනේ තමන්ට දැයිනවා. ඒක සම්දිත්තිකයි. පෙර රාගයේ තිබුණා. දැන් ඒවා සමනීතපත් වෙලා තමන්ට දැයිනවා. දැනගන්නේ කොහොමද? ඒත් ඔය ක්‍රමයේ තමයි. අර ද්වේෂය ගැන ආදීනව බැලුවා වාගේ රාගී ආදීනව බලන්න ඕනේ. ඉෂ්ට ප්‍රිය අරමුණක් එනවා. ආවට පස්සේ මොකද එන්නේ? සුඛ වේදනාවක් දැනෙනවා. දැන් දැනෙන එක විඳින්න හිතෙනවා. විඳින්න හිතෙනකොට මොකද කරන්නේ? හිත කය වචන ක්‍රියාත්මක කරනවා අයි පැත්තට. එතකොට මොකද්ද වෙන්නේ? රාග සංඛාර ගොඩ නැගෙන ක්‍රමේ. ආස්වාද විඳින්න හිත තියාගෙන විඳින්න ගියොත් මොකද නැගෙන්නේ? මේ අනාත සංසාරේ ආස්වාද හොයන අවිද්‍යාවනේ. අන්නේක වැටෙහෙන්න පටන් ගන්නවා. අවිද්‍යාවේ මුලාවේ ස්වභාවය මේක නේද? දහම් අහපුවා තියෙන නම් මතක් වෙන්න පටන් ගන්නවා. කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳ ඇති සඳුනුත් මනරම් ලාලා අපරණ නිසි ලෙස සැරසුම් පාලා ගිය වැනි බහුරු කෝලා මැරල යන්නේ ඔක්කොම කෝලං කරලා තමා. ඔන්නෝම දකින්න පටන් ගන්නවා. එතන මොකද වෙන්නේ? ඒ ප්‍රියමනාප වශයෙන් භුක්ති විඳින පැත්තට ලැජ්ජා හිතෙනවා. ආස්වාදයෙන් ඇලි ඇලි දඟලපු නැගලිලියොත් ලැජ්ජා හිතෙන්න පටන් ගන්නවා. බහුරු කෝලල් නෙමෙයි පාන්නේ, කොහේ යන්නේ මැරෙනක වෙන මොකද්ද හම්බ වෙන්නේ? නැටුවා දඟලුවා ඉවරයි, වෙන කරපු දෙයක්වත් නැහැ. හරයක් නැති ආස්වාදයක ඇලුනා ගැලුනා භයානක දෙයක් නිෂ්පාදනය කරගත්තා. මොකද්ද? ලෝභහි ඒ විලාව මුලාසහගතයි. මුලාසහගත මානසිකත්වයේ කවදාවත් සුගතියක් ගෙනත් දෙන්නේ නැහැ. පාල කරපු තරමක් යම් තාක් සංඛාර වලින් හටගත විඥාන බීජයක්ද? ඒ විඥාන බීජයක් එහෙම මරණ මොහොතක ආවොත් උපදින ගිහිලා තිරිසන් ගොඩේ දෙව්ලෝට එහෙම යන්න බෑ ඒකෙන්. එහෙනම් මෙන්න මේ જાති ආදීනවයක් ඇති කරන ඔය කාරණා ටිකෙන් තමයි හටගත්තේ අවිද්‍යාව මුල් කරගෙන. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන නමයක් හැදුනා. ඔය මුල පටන් ගත්ත හැටි ආදී. ඔය නවයේ හැදුනහම මොකද වෙන්නේ? කර්ම බීජ හැදිලා ඉවරයි. ඔය ටික වුණොත් තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඔය නවයේ හැදෙන්න ඉස්සෙල්ලා වලක්කා ගත්තොත් ආදීනව දැකලා අත්හැරියා. අන්න කරගන්න දෙයක්. ඔය ක්‍රමයට දැකලා හැමදාම ඇලෙන ගැටෙන ඒට හේතුවක් එනකොටම ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් එනකොට ඇලෙන්න හේතු වෙන්න ආව මුලක් හැදුනා. අප්‍රිය අමధుර ස්වභාවයක් මේ අරමුණු එනකොට ගැටෙන්න හේතු වෙන මුලක් හැදුනා කියලා දකින්න ඕනේ. මුලින්ම නැවත උදුරා දානවා වාගේ අවිද්‍යාව දුරු කළා විද්‍යාවෙන් නිගමනය කරන්න ඕනේ. මේ පස්සේ ගියොත් මෙන්න මේ විනාශේ වෙනවා. හරි භයානකයි නේ. ආස්වාදේ නිසා ඇලෙන්න ගියත් එහෙම නැත්නම් යම් කිසි විදිහකින් විරුද්ධ දෙයට ගැටෙන්න ගියත් ඒ හේතුව නිසා ඇති වෙන්නේ මෙන්න මෙහෙම විනාශයක්. ඒක අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණින් ගෙවලා ඉවර කරන්න බැරි කර්ම ශක්තියක් ගොඩනගෙනවා, පාප කර්ම ශක්තියක්. එහෙනම් කවදා සසරින් එගොඩ වෙන්නද? තම තවත් මේකේ ලඟින්දද හදන්නේ? තමන් තමන්ටම නිග්‍රහ කරගන්න ඕනේ. ඇයි මොඩිය බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළලා දුන්න ධර්මයේ අරගෙන මොකද කරගන්නේ? අන්න තමන්ටම අහගන්න ඕනේ. මෙච්චර උඹට බෞද්ධයෙක් වෙන්න බැරිද මේක තේරුම් ගන්න කියලා තමාට කිම් තමාට නිඳා කරගන්න ඕනේ, නිග්‍රහ කරගන්න නීචකමට. මෙන්න මෙහෙම සුද්ධ කරගන්න ඕනේ. අන්න එතකොට මොකද වෙන්නේ? ඇලෙන එක අයින් වෙනවා, ගැටෙන එක අයින් වෙනවා. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. බල්බයක් දැල්වුවාම, පානක් පත්තු කරපුවාම අඳුර දුරු කරන්න තව කරන්න දෙයක් නැහැ. අඳුර දුරු වෙනවා ඒක හැටි. හඳ පායපුවාම ඝන අන්ධකාරය දුරු වෙනවා. ඉර පායපුවාම සියලු අඳුර දුරු වෙලා යනවා. අන්න ඒ වගේ කවදා හරි ප්‍රඥා ලෝකේ පහළ වුණාම අවිද්‍ය අන්ධකාරයේ දුරු වෙලා ඇත්ත පේන්න පටන් ගන්නවා. ඒතර ඇලින ගැටෙන මුලාවෙන් තත්ත්වෙට තීලා ගියාම පූර්ණ කරගත්තොත් අරිහත් වෙයි. ඔක ඔහොම තෝරා ගන්න ඕනේ. ඉතින් ඔය නිතරම ඔය විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ඇලීමේ භයානකත්වයේ ගැටීමේ භයානකත්වයේ හිතලා අර ආස්වාද මට්ටමින් එහාට නවත්තන්න වෙයින් එහාට යන්න නැති වෙන්න. වේදනාව දැනෙන එක නවත්තන්න බැහැ. හැබැයි වේදනාව ගොඩනගා ගන්නවා මහා විශාල කරලා. දැනෙන වේදනාව පොඩ්ඩයි. කවුරු හරි බැන්නොත් හිත හිතෙන එක පොඩ්ඩයි. ඒක අනිෂ්ට අප්‍රිය සාධ්‍යයක් විතරයි. නමුත් අපි අවිද්‍යාවෙන් ඒකේ බැඳිලා ඉන්න තරම කොච්චරද කියනවනම් මම මොකටද එක එකගෙන් බැනුම් අහන්නේ? මරාගෙන මැරනවා ඊට වඩා හොඳයි. මේ යාති අදහස් එනවා. එනකොට මොකද වෙන්නේ? කෙනෙක් අපහාස කරපු එක එකන දසදහස් ගුණයක් ලක්ෂ ගුණයක් හිදෙනවා. මොකක් නිසාද? අවිද්‍යාවේ නිගමන නිසා ඒ මොහොතේම තමා තුළ ක්‍රියාත්මක වෙන අවිද්‍යා ශක්තිය ඇති. ඒක දුරු වුණාම සාධ්‍යයක් ඇහුණා ඉතරයි. Tamanṭama තේරෙනව අයින් එහා දෙයක් නැහැ. හොඳටම කුණුහරුවෙන් බැලලා බැලලා නිඳා කරලා යනවා. මොකක්ද ඇහුණේ? කාකෝ කෑ ගන්නවා වගේ සාධ්‍යයක් නැහැ ඇහුණා මට ඉතරයි කියලා තමයි තේන දවසක් එනවා. වෙන එකක් නැහැ අයින් එහාට. හිතට සතුටක් එන දෙනකුත් තියෙනවා ඒ වෙලාවේ. මොකද මේ බඳු පාප අවස්ථාවක් ඉස්සර ආව නම් එහෙම මෙහෙම අරමුණක් මාගේ මානසිකත්වයේ කොච්චර වදවින්දද? දැන් ඒ જાති අරමුණ එහෙමම එනවා. හැබැයි මගේ ඇතුළ කිසිම වදයක් නැහැ. නිවිලා. අන නිවන දකින්න ඇති. ද්වේෂක් හේව නිබ්බානං. රාග අරමුණු එනවා. ඔය ක්‍රමී යථාර්ථය දැකලා පුරුදු වෙනකොට ඇතුළ කම්පා කරන්න බෑ. රාග ගින්න සත් කරන්න බෑ. රාගක් හේව නිබ්බානං. ඔය තියෙන නිවන. ඉතින් බුදුරන් වහන්සේ නිවන් පෙන්වුවේ ඔහොමයි. උඩ යනකම් බලා ඉන්නවා, එළියක් වෙන්නකම් බලා ඉන්නවා, නිවන කියලා ඉතින් ඉන්නවා, නිචි නැති වෙනකම් බලා ඉන්නවා. ඔහොම නෙමෙයි ඔය කියන්නේ. ඔන්න ඔහොම දකින්න ඕනේ රාගයෙන් නිවෙන හැටි, සත් වෙන්නේ නැතුව. ද්වේෂයෙන් සත් වෙන එක නිවෙන හැටි දකින්න ඕනේ. මෙන්න මේ පත්වන බුදුරන් වහන්සේ දේශනා කරපු රාගක් හේව ද්වේෂක් හේව මෝහක් හේව මේ ධම්මා අසංකතා. අන්න අසංකත ධර්මයේ නිවන. රාගක් හේව නිබ්බානං, ද්වේෂක් හේව නිබ්බානං, මෝහක් හේව නිබ්බානං. ඔන්න නිවන. නිවුනහම තමන්ට දැයෙනවා. ගිරි අරන් තිබිච්ච ස්වභාවයක් දැයෙනවා ඊට ඉස්සර. කොච්චර සාන්ත ප්‍රණීත නිවීම කියලා දකිනවා. මෙන්න මේ ක්‍රමයට නිවන් දකින්න ඕනේ. හැබැයි ඒක මොකද්ද කියලා විතරක් කියන්න යන්න එපා. ඉදාට තමයි ප්‍රශ්නේ එන්නේ. මං සෝවාන්, මං සකෘදාගාමි, මං අනාගාමි, මං අරිහත්. ඔය වැඩේට ගියාම මොට්ට වෙනවා. ඒවා කියන්නේ නැහැ යථාර්ථය දැක්කනම්. එහෙම ඕන කමක් නැහැ. කෙනෙක් ඇහුවත් මොකද කියන්නේ? නිවෙන පැත්තක් තියෙනවා, මෙහෙම නිවා ගන්න. නිමුණාම Tamanටම දැනේ නිමුණා කියලා. ඔය ටික කියන්න තේ වෙන පද හදන්න ගියම තමයි බැනුම් අහන්නේ. ලෝකෙන් නිදා පහත ලබන්නේ. ඒ නිසා අපිට தත්ත්වේ පද කියන්න දෙයක් නැහැ. ඔය ක්‍රමයට නිවෙනකන් නිවා ගන්න. සහමුල නිවෙන දවසක් එයි. එදාට සහමුල නිමුණ බව දැනගන්න ඇති. ඊට ගැලපෙන්නේ නැති කාලවල වචනයක්වත් පිට කරන්න එපා. ඉංහාර නිමෙන බව දැනගෙන නිවා ගන්න. උඹලා මොකද්ද ලැබෙන ප්‍රතිඵලේ? ඇහුව ඉතර මට තරහ එනවා. හරියට දැන් තරහ ඉන්නේ නැහැ. ඉතර මගේ මනස මට පාලනය කරගන්න බැහැ මේ රාග අරමුණු වලින්. දැන් එහෙම එකක් නැහැ නේ. මට ඒක හරි සැනසෙල්ලක්. ওই ටික දෙන්න උත්තරේට. ඒ ප්‍රතිවාලේ නිසායි මම මේ මග අනුගමනය කරන්න එහෙම කියන්නේ. මං සෝවාගේ එකයි මට මේ ඉන්නේ. එහෙම කියන්නේ යන්නේ එහෙම එපා. වරද්ද ගන්න නැතුව හරියට යථාර්ථය තේරුම් ගන්න. ඔය ක්‍රමයට ඇලෙන ගැටෙන මුලා වෙනේවා නැති කර ගන්නවා. එතන තව ක්‍රමයක් තියෙනවා. මේක විමර්ශනය කරලා බලන හැටි. ඇලීමක් හෝ ගැටීමක් ආව නම් එහෙන් රූපයක් බලනකොට ඉවේ ස්වභාවී බලන ක්‍රමයක් තියෙනවා. මේ ඇහැ කියන්නේ මොකද්ද? අනාදීයේ පටන් තිබිච්ච සදාතනික වස්තුවක්ද? එහෙම නැත්නම් මේක සකස් වෙච්ච දෙයක්ද මොනවෙන් හරි? ඉස්සෙල්ලා අහ ගන්නවා බණ. එතකොට මොකද වෙන්නේ? ස්කන්ධ කුසලතාවය ලැබෙනවා. ධාතු කුසලතාවය කියලා එකක් ලැබෙනවා. ආයතන කුසලතාවය කියලා තවත් ක්‍රමයකින් දකිනවා. මේ වළහපුහම ඉස්සෙල්ලා ඥානවන්තව තෝරා ගන්න හැටි. අපි යෝගෙන් එකක් දෙකක් හරින්න බලනවා. ඔක්කොම එකපාර පොදි ගහ ගන්න යන්නේ නැතුව. මේ ඇහැ කිව්වේ මොකද්ද? ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. ආකාශ ධාතුවත් තුළ ඔය ධාතු හතරෙන් ගොඩ නැගිලා තියෙනවා ගුලියක්. ඒක තමයි මේ ඇස් ගුලිය. මේ ඇස් ගුලියත් එක්ක සම්බන්ධ වෙච්ච දේව ශක්තියක් හැදෙනවා කර්ම ශක්තියෙන්. ඒක හේතුව නිසා මේකත් ඇසුරෙන් දැනීමට ගෝචරෙන් ඉන්ද්‍රියක් වෙනවා. දැනෙන ලාට මේක විඥාන ධාතුවත් පහළ වෙනවා. මේකත් මුල් කරගෙන සම්බන්ධයි. එහෙනම් මොකද්ද මේ ඇහැ කියන්නේ? සතර මහා භූතයන්ගෙන් හටගත්ත නැත්නම් ධාතු හතරකින් හටගත්ත සම්පින්නනයක් තියෙනවා ඇහැ කියලා. ඒක ඇසුරු කළ කටයුතු කරන්න යනකොට විඥාන ධාතුවක් ගොඩනගන්න ඔන්න ඕක හේතු වෙනවා. එතන ඇහැට තනියෙන් දකින්න බෑ, විඥානයක් හදන්න බෑ. මොන විඥානයක්ද? චක්කු විඥානයක් හෝ චක්කු විඥාන මුල් කරගත්ත මනෝ විඥානයක් හෝ ගොඩනගා ගන්න බෑ තනියෙන්. ඒකට හේතු වෙන්න ඕනේ ඇහැට රූපයක් ගෝචර වෙන්න ඕනේ. එහෙනම් ඒ රූපය මොකද්ද? මොනවෙන් හැදිච්ච එකක්ද? ඒකත් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු. ධාතු හතරෙන් හැදිලා. එහෙම රූපයක් නේ මට මේ ඇහැට ගෝචර වෙන්න ඉන්නේ. අන්න දකින්නවා. ඇහි හැටි, රූපය හැටි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ආයතන කුසලතාවය කියලා එකක් තියෙනවා. අපි ළඟ ආයතන හයක් ගොඩනැගෙනවා. චක්ක ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා. එනම් මේ රූපය පේන්න වෙන්න නම් අර ඇහැට රූප නිමිත්තක් අර ධාතු හතරෙන් හැදිච්ච යම් රූපයක ඒ නිමිත්තේ සටහන වැදුනහම ඒ සටහන ගිහින් වදින තව තැනක් තියෙනවා. එතනින් ඇතුල් වෙලා චක්කු ద్వාරේ ඇතුළුණා. ඇතුළලා ගිහිල්ලට මොකේද වත්න්නේ? ගිහින් වදිනවා චක්කු ප්‍රසාදී. චක්කු කොටසක් තියෙනවා චක්කායතනේ කියලා. අන්න ඉතින් ගිහින් වැදුනහම සකස් වෙලා ඉඳන් එනවා චක්කු විඥානයේ මුල් කරගත්ත චිත්ත වීති. මෙන්න මේවා මනෝද්වාරයෙන් ආවර්ජන කර කර කැටි ගහගෙන ගොඩ ගහගත්ත සම්පින්නනය තමයි අපි රූපය දැක්කා කියන්නේ. එහෙනම් මේ රූපය දැකීමේ සිද්ධාන්තයේ මොනවද වුණා වුණේ? ඇහැ රූපේ චක්කු විඥානේ. ඒකෙන් ගත්ත සම්පස්සයක්. ඒවා එකතු කරලා ස්පර්ශ සම්පින්නනයක් හදාගත්තා. එතකොට සම්පින්නන වේදනාවක් හටගත්ත චක්කු සම්පස්සජා වේදනා. දැන් එහෙනම් මේ අපිට දැනෙන්න පටන් ගත්ත සුඛයක් නැත්නම් දුකක් දැක රූපයේ ස්වභාවයෙන්. එහෙනම් ලස්සනයි කියලා රූපයක් දැකලා සතුටක් ඇති වුණා නම් ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා. ඔන්න ඒ ටිකේ ඔකෙන් සිද්ධ වුණා. ওই ටික තමයි ආවේ. එහෙනම් ඕකේ හරියක් තියෙන එක කෑල්ලක් තියනවාද? අන්න ධර්මානුකූලව බලන්න පුරුදු වෙනවා. ඈම කොහොමද එකක්ද? මේක පෙළෙනවා හැම වෙලේම. දැවිලි වලින් පෙළෙනවා. සීතලෙන් උස්නේම් පෙළෙනවා. දුවිල්ලක් වැදුනත් විසක් වැදුනත් පෙළෙනවා. ලෙඩ රෝගවලුනු පෙළෙනවා. පෝෂණය කරන්න බැ නැත්නම් පෝෂණ අඩුවෙනු පෙළෙනවා. මේ ආකාරයෙන් බෙහෙත් කරන්න බැ නැත්නම් පෙළෙනවා. මහා පෙළුම් පොදියක් තමයි මේ ඇහැ කියන්නේ. කොච්චර හරි කබ කඳුළු ගලනවා, ජරා වෙනවා, ඒ වෙනු පෙළෙනවා. එහෙනම් මෙහෙම එකක් හොඳයි කියන්නේ මොනවද මේකේ තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕනේ. බලනකොට ඇහැ කියන්නේ කුණු ගුලියක් මිසක් මේ පෙළෙන ස්වභාවයෙන් දුක් දෙන ගුලියක් මිසක් මම කියලා ගන්න, මගේ කියලා ගන්න, ආත්ම කියලා ගන්න හරයක් ඕකේ නෑ නිකියා දකින්න ඕනේ. මෙන්න මෙහෙම දැකලා පුරුදු වෙනකොට ඔහු දකිනවා ඉස්සර තිබුණේ නෑ. හේතුවකින් පහළ වෙලා විද්‍යාමාන නෑ ඇහැ කියලා එකක්. එහෙනම් මේක සංකතය, සකස් වෙච්ච එකක්. නිකන් සකස් වෙලා නෑ. හේතුඵලයක් වශයෙන් සකස් වුණාම එහෙනම් පටිච්චසමුප්පන්නයි කිව්වේ ඒකයි. මේක මොකද්ද දෙන්නේ? මේක සදාහර පවතිනවාද? නෑ, මේක ගෙවිලා වෙනසිල යනවා. නිකම්ම නෙමෙයි තවත් ක්‍රමකින් ශේයත් දීලා වෙනසෙන්නේ. ශේය කියන්නේ ආස්වාදීර වස්තුවක් කරලා ආස්වාදීර තෝතැන්නක් වෙලා රූප රාගයකට හිත මත් කරලා අවිද්‍යාවෙන් වෙලා තබලා තෘෂ්ණාවෙන් වෙලලා සසර දිකරණ එකක් හදලා දීලා යන එකක් මිසක් වෙන්නේ මොකද්ද මේක? මෙන්න ඇහි හැටි බලන්න ඕනේ මේ જાති එකක් මිසක් මේකේ වෙන මොන ප්‍රයෝජනයක් ගන්නද? යම් තරමක් අනන්ත සංසාරී ලැබුව ඇස්වලින් කරගෙන තියෙන ඔච්චරයි. දුකට හේතු කොච්චර ගොඩ ගහගෙනද? ඇලීම නිස්පාදනය කරගෙන මෙන්න මෙහෙම දකින්න පුරුදු වෙනවා ඒකේ ආදීනව. සංකතයි පරිත්‍යාගමුප්පන්නයි ක්ෂය ධර්මයි වැය ධර්මයි. නිකම්ම වෙනසිලියන්නේ නැහැ. දූෂ්‍ය චරිතයක් රාග චරිතයක් ඇතිකොලා වෙනසිලියන්නේ එහෙමයි වැය වෙලා යන්නේ. දෙපැත්තකින් ක්ෂය වැය තියෙනවා. එකක් තමයි ගෙවිල යන එක. ඇහි ස්වභාවයෙන් දෙන්න වෙනස් වෙලා ගිහිලා ගෙවිල යනවා. ගිහින් ඉඳන් කුණු වෙලා වෙනසිල යනවා. මෙරිච්චහම. ඒක ක්ෂය වැය දෙකක්. අනික තමයි මේ තුලින් රාගයට රූප රාගයට හේතු වෙන දේ ඇති කරලා දීලා ඒකෙන් මත් කරලා රූප කාමයන්ගේ මත් කරෝලා උතුම් ගුණ නැති කරලා ලෝකේ වහලෙක් බවට පත් කරනවා. වැය වෙලා යනවා ගුණ. මෙන්න මේ ආකාරයකක් නෙමෙයි ඇහැ කියන්නේ. එහෙනම් මේකේ ගෝචර වෙච්ච රූපය මොකද්ද? ඒකත් ඒ જાති එකක් නේ. අනාදී පටන් තිබිච්ච එකක් අල්ලගෙන නෙමෙයි ඇහැ ලස්සන හොය හොය යන්නේ. ඒ රූප අරමුණත් ඇහැට ගෝචර වෙච්ච නිමිත්ත ආවේ මොකෙන්ද? සතර මහා භූතියකින් හටගත්ත රූපයකින්. ඒක සංකතය සකස් වෙච්ච එක හේතුඵලයක් වශයෙන් පරිච්ඡසමුප්පන්නයි. ඒකෙන් මට ලබා දෙන යහපතක් නම් ඇත්තේ නැහැ. ඒක ගෙවිලා වෙනසිල යන එකක් ක්‍රම දෙහිකින්. එකක් තමයි ඒකත් ගෙවිලා වෙනසිල යනවා ලෝකේ ස්වභාවයෙන්. අනික තමයි අසුරු කරන්න ගිය පුද්ගලයා කාමයන් නිසා උතුම් ගුණ නැති වෙලා පාත් බාල පත් වෙලා ගුණයෙන් හීනෙක් බාල පත් වෙනවා වෙනසෙනවා. ඒකට නම් උදව් දෙනවා ලස්සන වෙන මොකද්ද දුන්නේ. මෙන්න මෙහෙම දකින්න ඕනේ. අන්න එහෙම දැනගත්තාම මොකද වෙන්නේ? ඇස සංකතයි පටිච්චසමුප්පන්නයි ක්ෂය ධර්මයි වය ධර්මයි. රූපය සංකතයි පටිච්චසමුප්පන්නයි ක්ෂය ධර්මයි වය ධර්මයි. ඔය රූපය නිසා රූප ඡායාවක් ඇවිදිලා ඇතුලින් ඒක ඇතුල් වෙලා අර කියන චක්කු ద్వාරය තියෙන නම් මේ චක්කු වස්තුවට සම්බන්ධ වෙලා ඒ කියන්නේ ආ රූපය සකස් කරලා ඔය වහල් බාන පත් කරලා දැම්මා මිසක් වෙන්නම් කරන්න දෙයක් ඕකේ නැහැ කියලා දකින්නකොට ඇයි රූපයයි චක්කු විඥානයයි කිය මොකද්ද තියෙන හරය? ඇයි රූපයයි දෙකම අනිච්ච අනිච්චයි දුක්ඛයි අනාත්තයි? අනිච්ච වූ දුක්ඛ වූ අනාත්ත වූ ඇහැකින් එබඳුම රූපයකින් කොහෙන්ද නිච්ච දෙයක් සුව දෙයක් ලබා දෙන්නේ? එහෙනම් ඒ જાතියෙම එකක් තමයි චක්කු විඥාන කියලා ලබා දුන්නේ. ඇහැ නිසා හටගත හිත ලබා දුන්නේ තොම එකක්. එහෙනම් ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒක යල්ලන්න දෙයක්වත් නැහැ. එහෙනම් ওই විඥාන නිසා යම් කිසි රූප ස්පර්ශයක් ලැබුවා නම් ඒකත් ඒ જાතියේ මහා බෙච ප්‍රතිඵලයක් මිසක් හරයක් ඇති එකක් නෙමෙයි කියලා දකින්න ඕනේ. ඒකෙන් හටගත විඳනයක් ඇත්නම් ඒකත් ගෙවිලා වෙනසිර යන්නේ ඒ જાතිය අසාර දෙයක් ගොඩනගලා ලෝකේ කාමීන් උසපත් කරලා දාන જાතියේ උගුලක් හදලා දීලා ගියා මිසක් සුවයි සුවයි කියලා වෙන මොකද්ද හදලා දීලා ගියේ? සසර ගමනක් හදන්න සසර අතරමං කරන්න එකක් නම් හදලා දීලා තියෙනවා. එහෙනම් මේ එකකවත් ගන්න දෙයක් නැහැ. එහෙනම් මේකේ මම මොකද්ද හොඳයි කියලා හිතාගත්තේ? ලස්සනයි කියලා හිතේ මොනවද? අල්ලා ගන්න දෙයක් තියෙනවා කියේ මොනවද? බලනට අල්ලා ගන්න කිසිම දෙයක් නැහැ මුලාවෙන් අල්ලා ගත්තා මිසක්. මෙන්න මෙහෙම දකින්න පුරුදු වෙන්න ඕනේ. මේකට කියනවා ඉන්ද්‍රිය භාවනාව. කන ගැනත් නාසය ගැනත් දිව ගැනත් කය ගැනත් ඔය ක්‍රමෙත් දකින්න පුරුදු වෙන්න ඕනේ. ටික දවසක් මේ කරගෙන යනකොට හොඳ ප්‍රගුණතාවයක් ලැබෙනවා. මොහතකින් බඹරේ කරකෙව්වා වාගේ ওই චක්‍රයේ කරකිලා හිටන් මතකෙත් නැගින්න පටන් ගන්නවා. ඊට පස්සේ ලස්සනට මුලා කරන්න බෑ. මීරි හඬට මුලා කරන්නවත් බෑ. මනවරණ සුවඳට මුලා කරන්නවත් බෑ. මොහතකින් ඇහිපිය ගන්න මොහතේ බබර කරගුණා වයි ක්‍රියාත්මක කියලා ওই චක්‍රය දකින්න පටන් ගන්නවා. ඇලින්නේ නැහැ, ගැටින්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, අත්හැරලා යනවා. මෙන්න මේ ක්‍රමයට මේ භාවනාව වැඩුණාම අසුරු සැනක් ගන්න ප්‍රමාණයකදී රූපයක් දැක්කහම ওই අදහස ඇවිදilla. ඇලීම ගැටීම ගොඩ නැගුන්නේ නැත්නම්, මුලාව ගොඩ නැගුන්නේ නැත්නම්, ඒ වාගේම කණ්ඩ සද්දයක් ඇහෙනකොට ඊටාම සුළු මොහොතක් තුල ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්නේ ওই දහම් මෙනෙහි වෙන්න පටන් ගත්තා නම්, නාසයේ ගන්ධයක් දැනෙනකොට ඒ ඊටාම සුළු මොහොතක් තුල හරියට නෙළුම් කොළයකට දාපු වතුර නැත්නම් නෙළුම් පෙත්තකට දාපු වතුර හැඩ ගහපු නෙළුම් පෙත්තේ සඳන් නැතුව යනවා වාගේ ඒක හිතේ ලෙසලා යනවා අල්ලන්නේ නැහැ. අන්නේ තත්තර ඉන්න ඕනේ. දිවට රසයක් එනුණත් එහෙම එනවනම්, කායට ස්පර්ශයක් එනුණත් ওই විදිහට එනවනම්, දික්කලතක් වක්කල හැනින් ස්පර්ශය ගැන හොම හිතෙන්න ඕන කියලා පේනනවා. අන්නේ ක්‍රමයට ආවනම් මොකද වෙන්නේ? වැඩිච්ච භාවනාව තව වඩන්න දෙයක් නැහැ. සතර සති වට්ටානේ වැඩිලා, ඉන්ද්‍රිය භාවනාව වැඩිලා. මෙන්න ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න ක්‍රමී. පූර්ණ වෙනකන් ඕක ප්‍රගුණ කරන්න ඕනේ. නිකන් හිටියට බෑ. එදා බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේක ප්‍රගුණ කරගන්න ක්‍රමවේදයක් නිසා ප්‍රඥාව වැඩෙන එක. ප්‍රාර්ථනා කර කර හිටියත් නෙමෙයි ලැබෙන්නේ. ওই ක්‍රමයට පැතීම නරක නැහැ. අරමුණේකට සම්බන්ධ වෙනවා. නමුත් දකින්න ඕන ওই ක්‍රමයට පූර්ණ කරගන්න ආකාරයේ එහෙම සකස් කරලා ගත්තාම අඬ අඬා හරි කමක් නැහැ. මොරදීගෙන හරි කමක් නැහැ. උඹලා මේ ටික කරපල්ලා කිව්වා කවදාවත් අතරමං වෙන්නේ නැහැ කියලා පෙන්නුවා. හිනහ වෙවි වැඩුවක් කමක් නැහැ. අඬ අඬා වැඩුවක් කමක් නැහැ. මාර්ගයේ වැඩුව ඵලයලා වෙනවා කිව්වෝ ඒකයි. එහෙනම් මේක හොඳට ප්‍රගුණ කරන ප්‍රඥා මාර්ගයක්, මාර්ගයක්. එහෙම ප්‍රගුණ කරගන්න උත්සාහ කරන් නැවතත් නැවතත් අහලා තේරුම් බරන් යලි යලි ඒ ධර්ම සිහි කරලා නිවන් දකින්න බණ වටහා ගන්න අපි ඉතිරි ධම් සාකච්ඡා දවල් දානමාන පූජාවලින් පසුව නැවත සාකච්ඡා කරමු. සෑම සිල් දිනකට යහපතක් වේවා.